ओम शांति देदास विसिहाये जूनी मस अठवन दिन उदासन मुरली बाप दादा मधुबन मुरली सारय सुमिहिरी दारुवनी मेम मुलु लोकेम देवियांगे पौलाये मामत पियात ओबवनातर अप ओबगे दारुवान्य किया गायान्नी मेनिसाय ඔබ දැන් ප්‍රායෝගික අන්දමකින් දෙවියන්ගේ පවුලට අයත් වී ඇත. ප්‍රශ්නය. පියාගෙන් උපත් 21කට සම්පූර්ණ උරුමයම හිමි කර ගැනීමට ඇති පහසු මඟ කුමක්ද? පිළිතුර. සංගම යුගයේදී පියාව ඔබගේ උරුමකරුවා කරගන්න. ඔබගේ සිරුර මනස සහ ධනයෙන් තමාව කැප කරන්න. එවිට ඔබ උපත් 21කටම මුළු උරුමයම හිමි කරගනී. බාබා පවසන්නේ සංගම යුගයේදී ඔවුන්ට තිබෙන සියලුම පැරණි දේවල් රක්ෂණය කරන දරුවන්ට මම උපත් 21කට ප්‍රතිලාභයක් ලබා දෙන්නෙමි. ගීතය. අන්ද අපට මග පෙන්වන්න ආදරණීය දෙවියනි. ඕම් ශාන්ති. ඔය දරුවන්ට ගීතය ඇසුනා. ඒ බැතිමතුන් දෙවියන්ට කන ලව් කිරීමය. දෙවියන්ව සම්පූර්ණයෙන්ම හඳුනා නොගැනීම නිසා මිනිසුන් බොහෝ දුකින් සිටී. භක්ති මාර්ගයේ ඔවුන් බොහෝ සෙයින් ඔවුන්ගේ ඔළුව ගසා ගනී. එය මෙම උපත පමණක් පිළිබඳ ප්‍රශ්නයක් නොවේයි. එය ආරම්භ වූදා පටන් ඔවුන් භක්ති මාර්ගයේ දිගින් දිගටම වැටි වැටි ගමන් කර ඇත. දේවතාවන්ගේ රාජධානිය පැවතුනේ භාරතයේ පමණක් වන අතර එය දිව්‍ය ලෝකය සත්‍ය දේශයේයි හැඳින්විය. භාරතය දැන් මුසාවේ දේශය වී ඇත. එය පරමපියා පරමාත්ම ජීවයේගේ උපන් ස්ථානය බැවින් භාරතයේ ප්‍රශංසාව බොහෝ ශ්‍රේෂ්ඨයි. ඔහුගේ සැබෑ නම ශිවාය. මිනිසුන් ශිවාගේ ජන්මදිනය සමරති. එය රුද්‍රාගේ හෝ සෝමනාථගේ ජන්මදිනය ලෙස හැඳින්වෙන්නේ නැත. එයට ශිවාගේ ජන්මදිනය හෝ ශිවරාත්‍රයේයි කියයි. දිව්‍ය ලෝකේ ස්ථාපිත කරන්නේ දිව්‍යමය දෙවිපියාණන් පමණයි. සියලුම බැතිමතුන්ට ඇත්තේ එක් දෙවි කෙනෙක් පමණක් විය යුතුයි. ඔවුන් සියලු දෙනාටම පෙනීම නොමැත. එනම් ඔවුන්ට දැනුමේ ඇස හෝ දිව්‍යමය දෘෂ්ටිය නොමැත. පරමාත්ම දෙවියන් පවසයි මම ඔබට රාජයෝගාව උගන්වනවා. ප්‍රධානතම ග්‍රන්ථය ශ්‍රීමත් භගවත් ගීතාවයි. ශ්‍රී යනු වඩාත්ම ශ්‍රේෂ්ඨ උපදේශය. ඔබව දැන් බොහෝ ඥානවන්තය බවට පත්කිරෙනවා. ඔහුන් දිව්‍යමය ඇස එනම් දැනුමේ තෙවෙනි ඇස පෙන්වයි. ඇත්ත වශයෙන්ම ඔය සෑම බ්‍රාහ්මණයෙකුටම දැනුමේ තෙවෙනි ඇසක් ලැබෙයි. එය මගින් ඔබ පියාව සහ පියාගේ නිර්මාණයේ මුල මැද සහ අවසානය ගැන දැනුවත් වෙයි. මෙකල සෑම කෙනෙකුටම ශරීරයේ අහංකාරකම එනම් පාපයන් පහතිබේ. ඔවුන් උපරිම අන්ධකාරයේ සිටින්නේ මේ නිසාය. ඔය දරුවන්ට ආලෝකය තිබේ. ඔය ජීවාත්ම දැන් මුළු ලෝකයේම ඉතිහාසය සහ භූගෝලය දන්නවා. පෙර කල ඔබ සියලු දෙනාම නූගතුන් විය. සත්ගුරු ඔබට දැනුමේ තෙල ලබා දුන් විට අබිදු අන්ධකාරය දුරු විය. පිදුම් ලබන් රසුදුසුව සිටි අය පසුව වඳින්නන් විය. දෙවියන් පිදුම් ලබන්නට සුදුසුව සිට පසුව වඳින්නෙක් වූ බව කිව නොහැක. ඔහු උත්තරීතර වශයෙන් පිදුම් ලබන්නට සුදුසුයි. ඔබ සියලු දෙනාව පිදුම් ලබන්නට සුදුසු කරවන්නේ ඔහුයි. ඔහු උත්තරීතර වශයෙන් පිදුම් ලබන්නට සුදුසු ඒකායන කෙනා ලෙස හැඳින්වෙයි. උත්තරීතර පියා උත්තරීතර ජීවාත්මය යනු පරමාත්ම දෙවියන්ය. ක්‍රිෂ්ණා පිළිබඳව ඔබ මෙසේ නොකියනු ඇත. ඔහුට දෙවි පියාණන් යැයි කිසිවෙකු නොකියයි. දෙවි පියාණන් යැයි සෑම කෙනෙක්ම කියන්නේ අශාරීරික දෙවියන්ටයි. ඔහුද ජීවාත්මයක් වන නමුත් ඔහු උත්තරීතර බැවින් ඔහුට දෙවියන් යැයි කියයි. එම උත්තරීතර ජීවාත්මය සෑම විටම වාසය කරන්නේ උත්තරීතර දේශයේය. ඉංග්‍රීසියෙන් ඔහුට සුප්‍රීම් සෝල් යැයි කියයි. පියා පවසන්නේ ජීවාත්ම සහ උත්තරීතර ජීවාත්මය බොහෝ කලක් වෙන්ව සිටි බව. ඔබ ගායනාද කරයි. උත්තරීතර ජීවාත්මය උත්තරීතර ජීවාත්මෙන් බොහෝ කාලයක් වෙන්ව සිටියා නොවේ. නැහැ, ජීවාත්මය උත්තරීතර ජීවාත්මය බවත් උත්තරීතර ජීවාත්මය ජීවාත්මය බවත් පැවසීම පළමු පෙළේ අඥානකමකි. ජීවාත්ම උපත් සහ පුනරුප්පත්ති චක්‍රය තුළට පැමිණෙයි. පරමාත්ම දෙවියන් පුනර්භව නොගනී. පියා මෙතන අසුන්ගෙන ඔබට පහදා දෙයි. භාරතයේ ජනතාව වන ඔබලා පිදුම් ලබන්නට සුදුසු දෙව්ලොව වාසීන් විය. පිදුම් ලබන්නට සුදුසු මානව ජීව දේවතාවන් විය. ඔබ සියලු දෙනාම දෙවියන්ගේ පවුලේ අයයි. දෙවියන් නිර්මාණකරුය. මෙසේ ගායනා කෙරෙයි. මවත් පියාත් ඔබ වන අතර අප ඔබගේ දරුවන්ය. එබැවින් මෙය පවුලකි. එහෙම නේද? හොඳයි. ඔබ මව සහ පියා යැයි කියන විට ඉන් හැඳින්වෙන්නේ කවරෙක්ද? මෙසේ පවසන්නේ කවුද? ජීවාත්මය මෙසේ කියයි. මවත් පියාත් ඔබ වන අතර ඔබගේ ආශිර්වාදයෙන් අපට දිව්‍ය ලෝකයේදී බොහෝ දිව්‍යමය සතුට හිමි විය. අපගේ මව සහ පියාවන ඔබ පැමිණ දිව්‍ය ලෝකේ ස්ථාපිත කරයි. එබැවින් අපි ඔබගේ දරුවන් වෙනවා. පියා පවසන්නේ මා පැමිණ නව ලෝකය වෙනුවෙන් ඔබට රාජයෝගා උගන්වන්නේ සංගම යුගයේදී පමණයි. මනුෂ්‍යයන්ගේ බුද්ධි සම්පූර්ණයෙන්ම පහත් බවට පත් වී ඇත. ඔවුන් දිව්‍ය ලෝකය අපායයි සලකයි. ඔවුන් පවසන්නේ ආන්ස්, ජාසඳ, හිරණ්‍යකස්සප එනම් අසුරයන්ගේ නම් ආදීන්ද එහි වාසය කළ බවයි. පරමාත්ම පියා පැමිණ විස්තර කරන්නේ ඔබට සෑම දෙයක්ම අමතක වෙලාද? ඔබ භාරතයේ මගේ උපන් දිනය පවා සමරයි. ශිවාගේ රාත්‍රියද සිහි කෙරෙයි. මෙය කුමන රාත්‍රියද? මෙය බ්‍රහ්මාගේ අසීමිත රාත්‍රියයි. පරමාත්ම පියා සංගම යුගයේදී පැමිණ රාත්‍රිය දිවා කල බවට පරිවර්තනය කරයි. එනම් අපාය දිව්‍ය ලෝකය බවට. ශිවාගේ රාත්‍රිය ගැන කිසිවෙකුට වැටහෙන්නේ නැත. දෙවියන් අශාරීරිකයි. මිනිසයන්ගේ සිරුළු වලට ලබා දෙන නම් උපතින් උපතට වෙනස් වෙයි. දෙවියන් පවසන්නේ මට ශාරීරික නමක් නැත. මගේ නම ශිවා පමණයි. මා පැමිණ විශ්‍රාමික සිරුරක ආධාරය ගන්නවා පමණයි. ඔහු පිදුම් ලබන්නට සුදුසුව සිට දැන් වඳින්නෙක් බවට පත් වී ඇත. ශිව බාබා පැමිණ දිව්‍ය ලෝකය ස්ථාපනය කරයි. ඔබලා ඔහුගේ දරුවන්ය. එබැවින් ඔබලා දිව්‍ය ලෝකේ අධිපතියන් විය යුතුයි. උසස්ම උසස් වන්නේ ශිව බාබාය. බ්‍රහ්මා, විෂ්ණු සහ සංකර්ට ඔහුන්ගේම චරිත කොටස් තිබේ. සෑම ජීවාත්මයකටම ඔහුගේ සතුට සහ දුකෙහි චරිත කොටස තිබේ. ඔබ ශිව බාබාගේ උරුම කරුවන් වූ බව ඔබ දන්නවා. ශිව බාබා ඔබව දිව්‍ය ලෝකේ වාසීන් බවට පත් කළා. සෑම කෙනෙක්ම ඔහු සිහි කරන්නේ මේ නිසාය. අහෝ දෙවියනේ, අනුකම්පා කළ මැනවි, මෙහි දුක ඇති නිසා තාපසයන් පවා ආධ්‍යාත්මික උත්සාහයන් දරයි. ඔහුන්ට නිර්වාණ දේශයට යාමට අවශ්‍ය මේ නිසාය. ජීවාත්මයක් උත්තරීතර ජීවාත්මයට මුසුවන බව විශ්වාස කිරීම හෝ ජීවාත්මයක් උත්තරීතර ජීවාත්මය බව විශ්වාස කිරීම වැරදිය. ඔබ දැන් පවසන්නේ ජීවාත්ම උත්තරීතර දේශයේ වැසියන්ය. අපි දේවතා වංශයට ගොස් ඉන් පසුව උපත් 84ක් ගනීවි. ජීවාත්ම වන අප විවිධ වංශ තුලින් යයි. ශිව බාබා උපත් සහ මරණ චක්‍රය තුලට ඇතුළු වන්නේ නැත. තිබුණේ නාරායනගේ පෙළපත පමණයි. ක්‍රිස්තියානුවන් අතරේ පළමුවන, දෙවන සහ තුන්වන එඩ්වර්ඩ් ආදීන් සිටි ආකාරයෙන්ම එහි පළමුවන ලක්ෂ්මී සහ නාරායන, දෙවන ලක්ෂ්මී සහ නාරායන, තෙවන ලක්ෂ්මී හා නාරායන ආදී සිටීවි. මේ ආකාරයෙන් පෙළපත් අටක් සිටී. ඔය බ්‍රාහ්මණයන්ගේ තෙවැනි ඇස දැන් විවෘත වී තිබේ. පරමාත්ම පියා මෙහි අසුන්ගෙන කතා කරන්නේ ජීවාත්මයන්ටයි. ඔබ උපත් 84හි චක්‍රය වටා ගොස් බොහෝ උපත් ගනී. විවිධ වංශ පෙන්වන පින්තූරය තිබේ. ඉන් දේවතාවන්, ක්ෂත්‍රියයන්, වෛශ්‍යයන් සහ ශුද්‍රයන් පෙන්නුම් කෙරෙයි. බ්‍රාහ්මණයන් වන ඔබලා මුදුන් ගැටේ බව ඔබට දැන් වැටහෙයි. මෙකල අපි ප්‍රායෝගික අන්දමකින් දෙවියන්ගේ දරුවන්ය. මෙම පහසු රාජයෝගාව සහ දැනුම තුලින් අපට බොහෝ සතුට ලැබෙයි. ඇතැමුන් සූර්ය පෙළපත් රාජධානියේද, ඇතැමුන් චන්ද්‍ර පෙළපත් රාජධානියේද උරුමයක් ලබයි. මුළු රාජධානියම ස්ථාපිත කෙරෙනවා. ඔබ සෑම කෙනෙක්ම ඔබ දරන උත්සාහයට අනුව ඔබගේම තත්වය හිමි කරගනීවි. ඔහු ඉගෙන ගන්නා අතර තම සිරුර අත්හලේ නම් ඔහුට කුමන තත්වයක් හිමි වෙයිද කියා කෙනෙක් විමසුවේ නම් බාබාටය ඔහුට පැවසිය හැක. යෝගාවෙන් ඔබගේ ආයුෂ වැඩිවන අතර ඔබගේ පාපයන් දුරු වෙයි. අපවිත්‍ර බවින් පිවිතුරු වීමට වෙනත් මගක් නැත. ඔවුන් පාරිශුද්ධ කරු ගැන පවසන විට ඔවුන් දෙවියන්ව සිහි කරන නමුත් ඔවුන් දෙවියන් කවුරුන්ද කියා නොදනි. පියා පවසන්නේ මා පැමිණෙන්නේ භාරතයේ පමණයි. මගේ උපන් ස්ථානය මෙයයි. සෝමනාථ දේවාලය බොහෝ අලංකාරයි. පරම පියා මෙහි අසුන්ගෙන මේ සියලුම දේවල් ඔය දරුවන්ට විස්තර කර දෙයි. ඉන් පසුව භක්ති මාර්ගයේදී සිහිවටන නිර්මාණය කිරීම ආරම්භ වෙයි. ඔබ වඳින්නන් වන විට ඔබ පළමුවෙන්ම දේවාලයක් තනන්නේ සෝමනාථයටයි. සුවර්ණමය සහ රිදී යුගයන්හිදී භාරතය බොහෝ ධනවත් විය. දේවාලවල පවා බොහෝ ධනය තිබිණි. භාරතය දියමන්ති තරම් වටිනා විය. දැන් භාරතය සිප්පි කටුමින් දුගී වී ඇත. පරමපියා පැමිණ ඇත්තේ භාරතය දියමන්තිමින් වටිනා කිරීමටයි. නිර්මාණකරු කවරෙද්ද කියා කෙනෙකුගෙන් විමසන්න. එවිට ඔහු දෙවියන් යැයි කියනු ඇත. ඔහු කොහිද? එවිට ඔහුන් ඔහු සෑම තැනකම සිටිනවා යැයි කියනු ඇත. පරමපියා පවසන්නේ මෙම මුළු වෘක්ෂයම සම්පූර්ණ පරිහානියේ තත්ත්වයට පත් වී ඇත. ඔබ මමා සහ බාබාගේ සිහසුනේ අසුන් ගැනීමට තරම් වටිනා වී ඇද්ද කියා ඔබ තමන්ව පරීක්ෂා කර බැලිය යුතුයි. මෙම ලෝකය අපවිත්‍රයි. ප්‍රධානතම දෙය පාරිශුද්ධත්වයයි. වර්තමානයේ නිරෝගී බව ධනය හෝ සතුට නොමැත. මෙම රාජධානිය මිරිඟුවක් වැනිය. එම ග්‍රන්ථයේ දුර්යෝධනගේ කතා පුවත පදනම් වී තිබෙන්නේ මෙය මතය. දූෂිතයට දුර්යෝධනයයි කියයි. ඇගේ ගෞරවය ආරක්ෂා කර දෙන ලෙස ද්‍රෞපදී හඬ නැගුවේය. ඔබ සියලු දෙනාම ද්‍රෞපදීන්ය. දිව්‍ය ලෝකයේ දොරටු වන්නේ මෙම දියණියන්ය. බාබා ඉතා හොඳින් පහදා දෙයි. ඉතා හොඳින් යෝගාවේ තම බුද්ධි සම්බන්ධ කර ඇති අයට ධාරණය කර ගැනීමට හැකි වෙයි. දැනුම හදාරන්නේ බ්‍රහ්මචාරීව සිටින අතරයි. පරමපියා විස්තර කරන්නේ නිවසේ වාසය කරමින් නෙළුම් මලක් මෙන් රැඳී සිටින්න. දෙපිටසටම ඔබගේ වගකීම් ඉටු කරන්න. සෑම කෙනෙක්ම අනිවාර්යෙන්ම මිය යා යුතුයි. කෙනෙක් මිය යාමට ආසන්න වූ විට ඔහුට මන්ත්‍රයක් ලබා දෙයි. පියා පවසන්නේ ඔබ සෑම කෙනෙක්ම මිය යාමටයි යන්නේ. සියලු මරණයන්ගේ මරණය වන මා සෑම කෙනෙක්ම ආපසු රැගෙන යාමටයි පැමිණ සිටින්නේ. එබැවින් බොහෝ සතුට තිබිය යුතුයි. හොඳින් ඉගෙන ගන්නා අය දිව්‍ය ලෝකයේ අධිපතියන් වෙයි. ඉගෙන නොගන්නා අය පුරවැසියන්ගේ තත්ත්වේ ලබයි. ඔබ මෙහි පැමිණ ඇත්තේ රාජකීය තත්ත්වයක් හිමි කර ගැනීමටයි. මෙය ඉගෙනුමක් බැවින් මෙහි අන්ධ විශ්වාසය පිළිබඳ ප්‍රශ්නයක් නැත. මෙමේ ඉගෙනුම රාජධානියක් සඳහාය. නිදසුනක් ලෙස ඔබගේ ඉගෙනුමේ අරමුණ සහ ඉලක්කය වන්නේ නීතිඥයෙක් වීම නම් ඔබගේ යෝගාව නිසකයෙන්ම තිබෙන්නේ ඔබට එසේ වීමට කියා දෙන ගුරුවරයා සමගයි. මෙහි ඔබට පරමාත්ම දෙවියන් උගන්වන බැවින් ඔබගේ යෝගාව ඔහු සමග විය යුතුයි. පරමපියා පවසන්නේ මම බොහෝ ඈත පරමදේශයේ සිට පැමිණියමි. පරමදේශයේ තිබෙන්නේ බොහෝ ඉහළය. එය සූක්ෂ්ම දේශයටත් වඩා ඉහළින් තිබෙන නමුත් මට එහි සිට පැමිණීමට ගතවන්නේ තප්පරයකි. මෙයට වඩා වේගවත් කිසිවක් තිබිය නොහැක. මා ඔබට තප්පරයකදී ජීවන මුක්තිය පිරිනමමි. ජනකී නිදසුන තිබේ. මෙය දැන් අපායේ පැරණි ලෝකයයි. නව ලෝකයට දිව්‍ය ලෝකයේයි කියයි. පරමාත්ම පියා අපායේ විනාශයේ දිරිගන්වා ඔබව දිව්‍ය ලෝකයේ අධිපතියන් බවට පත් කරවයි. ඉතිරි සියලුම ජීවාත්ම සාමදේශයට යයි. ජීවාත්මයක් අමරණීය වන අතර එයට අමරණීය චරිත කොටසක් ලැබී තිබේ. එබැවින් ජීවාත්මයක් වඩා විශාල හෝ කුඩා වන්නේ කෙසේද? එමෙන්ම එය පුළුස්සා දමන්නේ හෝ මිය යන්නේ කෙසේද? ජීවාත්මයක් තාරකාවක් පමණයි. එයට ඊට වඩා විශාල හෝ කුඩා විය නොහැක. ඔබලා දැන් දෙව්පියාණන්ගේ ශිෂ්‍යයින්ය. පියාණන් වන පරමාත්ම දෙවියන් දැනුමින් පිරීමෙන්ම ආනන්දයෙන් පිරී සිටී. ඔහු ඔබට උගන්වනවා. මෙම ඉගෙනුම තුලින් ඔබ දේවතාවන් වන බව ඔබ දන්නවා. ඔබ භාරතයට සේවය කරනවා. පළමුව ඔබ පියාට අයත් විය යුතුයි. වෙනත් ස්ථානවල ඔවුන් තම ගුරු වෙතට යයි. එබැවින් ඔවුන් ගුරුට අයත්ය. එනම් ඔවුන් ඔහුව තම ගුරු බවට පත් කරගනි. මෙහි ඔබට පරම පියා සිටී. එබැවින් පළමුවෙන්ම පියාගේ දරුවෙක් වන්න. පියාගේ දරුවන්ට ඔහුගේ දීපල දෙයි. පියා පවසන්නේ, දරුවනි, ඔබට තිබෙන සෑම දෙයක්ම හෝමාරු කරගන්න. පිදුරුතරම් වටින ඔබගේ සෑම දෙයක්ම මා සතුවන අතර මට ඇති සෑම දෙයක්ම ඔබගේය. ඔබගේ සිරුර ඇතුළුව ඔබට තිබෙන සෑම දෙයක්ම මට දෙන්න. මා ජීවාත්මය වන ඔබව සහ ඔබගේ සිරුරු යන දෙකම පිවිතුරු කර ඉන් පසුව ඔබට රාජකීය තත්ත්වයක්ද ලබා දෙන්නම්. ඔබට තිබෙන සෑම දෙයක්ම කැප කරන්න. එවිට ඔබට ජීවන මුක්තිය හිමි වෙයි. බාබා, මේ සෑම දෙයක්ම ඔබගේය. පරමපියා පවසන්නේ, මාව ඔබගේ උරුමකරු කරගන්න. මා ඔබව උපත් 21කට උරුමකරුවන් බවට පත් කරවනවා. මගේ උපදෙස් පිළිපදින්න. එපමණයි. ඔබට ඔබගේ ව්‍යාපාරික කටයුතු කරගෙන යා හැක. විදේශයන්හි සංචාරය කළ හැක. එමෙන්ම ඔබට අවශ්‍ය ඕනෑම දෙයක් කළ හැක. මගේ උපදෙස් පිළිපදින්න. එපමණයි. ප්‍රවේශම් වන්න. එසේ නැත්නම් මායා ඔබව නැවත නැවතත් වට්ටයි. කිසිම පාපකාරී ක්‍රියාවක් සිදු නොකරන්න. ඔබ ශ්‍රීමත් පිළිපදින විට ඔබ ශ්‍රේෂ්ඨ වෙයි. අච්චා, සුමීරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප, දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර. ආධ්‍යාත්මික දරුවන්ගෙන් ආධ්‍යාත්මික පියාට නමස්කාර. ධාරණය සඳහා සාරාංශය අංක 1. ජීවාත්මය සහ සිරුර යන දෙකම පිවිතුරු කිරීම සඳහා ඔබගේ සිරුර ඇතුළුව ඔබට ඇති සෑම දෙයක්ම පරමාත්ම පියාට කැප කර ඔහුගේ උපදෙස් පිළිපදින්න. අංක 2. මව සහ පියාගේ සිහසුනේ අසුන් ගැනීමට තමාව සුදුසු කරගන්න. සුදුසු වීමට පාරිශුද්ධත්වය නම් ප්‍රධානතම ගුණධර්මය ධාරණය කරගන්න. වරදානය. සංගම් යුගයේ ද්විත්ත ලැබීමකට ආයිතියක් ලැබ ඔබ අතීන්ද්‍රිය සුඛය අත්විඳිත්වා. විස්තර කරනවා, සංගම් යුගයේ අතීන්ද්‍රිය ප්‍රීති අත්විඳින දරුවන්ට නිරන්තර සාමය සහ සතුට යන ද්විත්ත ලැබීම්වල කූල්මත් භාවයක් ඇත. මෙයට හේතුව මෙම ලැබීම් දෙකම අතීන්ද්‍රිය සුඛයට ඒකාබද්ධ වී ඇති බැවිනි. පරමපියාගෙන් වර්තමානයේ ඔය දරුවන් ලබන ලැබීම් සහ උරුමය මුළු චක්‍රයේ වෙනත් කිසිදු අවස්ථාවක අත්විඳිය නොහැක. මෙම කාලයේ ලැබීම් යනු අතීන්ද්‍රිය සුඛයේ සහ මෙම ඥානය වන අතර ඒවා වෙනත් කිසිදු අවස්ථාවක ලබා ගත නොහැක. එබැවින් මෙම දිත්ත ලැබීම් සඳහා අයිතියක් හිමි කරගන්න. පාඨය: එකිනෙකාගේ සංස්කාර දැනගෙන සුසංයෝග කරමින් ඉදිරියට යාම ප්‍රගතියක් ලබා ගැනීමේ මාර්ගයයි. අව්‍යත්ත සංඥාව මාතෘකාව: නිරන්තරයෙන් ප්‍රබෝධමත් සිටීමට පහසු ස්වභාවයක් ඇතිව දරා ගන්න. විස්තර කරනවා, පහසු ස්වභාවයක් ඇති අය නිරන්තරයෙන් ප්‍රබෝධමත් සිටිති. ප්‍රබෝධමත් හදවතක් ඇති අය සියල්ලන්ම ආකර්ෂණය කරති. ප්‍රබෝධමත් සිටීම යනු අතීන්ද්‍රිය සුඛයේ පැද්දීමයි. මෙම ඥානය මතගාමින් අව්‍යත්ත අවදිය අත්විඳින අතර අතීන්ද්‍රිය සුඛයේ පැද්දෙමින් සිටීම ප්‍රබෝධමත් සිටීම ලෙස හැඳින්වේ. මේ සඳහා නොබැදි නිරීක්ෂකයෙකුගේ අසුනේ රැඳී සිට විනෝදයක් ලෙස මායා සහ පදාර්ථයේ රූකඩ සංදර්ශනය නරඹන්න. ඕම් ශාන්ති. මාතේශ්වරීගේ ශ්‍රේෂ්ඨ අමිල වදන්. මාතෘකාව: සත්‍ය පත්සා වන පරමාත්ම ජීවේ සමග අවංකවන්න. මෙකල අපගේ පියාවන පරමාත්ම දෙවියන්ගෙන් අපට මෙම නියෝගය ලැබී තිබේ. නිරන්තරයෙන් මා සිහිපත් කරන්න. යෝගාවේ අරුත වන්නේ පරමාත්ම දෙවියන්ගේ සිහිපත් කිරීමේ සිටීමයි. යෝගායනු ධ්‍යානගත වීම නොවේ. මෙය අප ඇවිදින විට, එහි මෙහි යන විට සහ අපගේ සියලු කාර්යයන් සිදු කරන අතර සිහි කිරීමේ සිටින අපගේ පහසු යෝගාවයි. මෙය නොබිදුණු නිරන්තර යෝගාව ලෙස හැඳින්වෙයි. කෙසේ වෙතත් නිරන්තරයෙන් යෝගාවේ සිටීමට අප පුහුණු විය යුතුයි. අප ඔහුගේ නියෝග පිළි නොපදින්නේ නම්, අප අකීකරු වන්නේ නම්, අපට නියත වශයෙන්ම දඬුවම් විඳීමට සිදුවෙයි. ඔහුගේ නියෝගය වන්නේ මා කුමන ක්‍රියා සිදු කළත් ඔබගේ පියවර මා අනුව තබන්න. නොයසේ නම් මායා ඔබට හානි කරයි. සත්‍යපත්සා එනම් අධිරාජ්‍යා සමග අවංක වන්න. මායා ඔබට කුමනාකාරයේ බාධක ගෙනවිත් කරදර කළත් මේ බාද ඔහු ඉදිරියේ තබන්න. එවිට ඔහුගේ උපකාරයෙන් මායා ඉවත් වී ඔබගේ මාවත පැහැදිලි වෙයි. ඉන්පසුව ඔහු ඔබට කොහේ අසුන් ගැනීමට සැලැස්සුවත්, ඔබව කොහොම ගමන් කරවුවත්, ඔහු ඔබට කුමක් කැවුවත් මාවත පැහැදිලි වෙයි. මේ ආකාරයෙන් ඔබගේ ඇසුර ලබා දීමට ඔබට බොහෝ එඩිතරකම අවශ්‍ය වෙයි. ජයග්‍රාහී මාලාවේ ඇමිණෙන සිය ගුණයක් භාග්‍යවන්ත එවන් ශ්‍රේෂ්ඨ අය සිටින්නේ ඉතා සුළු පිරිසකි. සුළු දෙයක් පමණක් ලබාගෙන පුරවැසියන් වන අය සුළුවෙන් භාග්‍යවන්තයි. එබැවින් ඔබට සුළු වශයෙන් පමණක් ලැබුණ විට සතුටු නොවන්න. සෑම දෙයක්ම සම්පූර්ණයෙන් ලබා ගැනීමේ ආශාව ඇති කරගන්න. එඩිතරව ඉදිරියට ගමන් කරන්න. මායා බාධක ගෙන එන නමුත් ඔබ ඇය ජයගත යුතුයි. මෙහිදී ඔබ අතින් වැරදීමක් සිදු වුණොත් එයට හේතුව වන්නේ ඔබ තුළ විශ්වාසය නොමැති කම හෝ ඔබගේ ධාරණාවේ යම් අඩුවකි. මේ ඔබගේ වරදක්. මෙහිදී මිනිසුන්ගේ අදහස් සහ චාරිත්‍ර වාරිත්‍රවලට ඇති ඔබගේ බන්ධන බිඳ දැමිය යුතුයි. ඔබට සත්‍ය පාරලෞකික විනය නීති මාලා ලැබෙන්නේ ඔබ ඒවාගෙන් මිදුණු විට පමණයි. මෙම දූෂිත ලෝකය අවසන් වීමටයි යන්නේ. බලන්න, මීරාට වුවද ගිනිදරව එනම් ක්‍රිෂ්ණා ලැබුණේ ඇය මිනිසුන්ගේ අදහස්වලින් මිදුණු විටයි. ඔබ මිනිසුන්ගේ මතවාද අල්ලාගෙන සිටින්නේ නම් ඔබට දිව්‍යමය ලෝකයේ සාමාජිකයෙක් විය නොහැක. ඔබට දැන් දේවමය අවවාද ලබා දෙන්නේ ඔබගේ යහපත වෙනුවෙනි. ඔබ කළ යුත්තේ කුමක්ද සහ නිවැරදි මෙන්ම යුක්ති සහගත වන්නේ කුමක්ද කියා ඔබගේ බුද්ධියෙන් ඔබ දැන් තීරණය කළ යුතුයි. ඕම් ශාන්තේ.